SBS සිංහල වැඩසටහන සඳුදා අඟහරුවාදා බ්‍රහස්පතින්දා සහ සිකුරාදා පෙරවරු 11ට ඔබට සමීප වේ.
හොඳයි, එමනම් අපි ආරම්භ කරමු සතියේ ශ්‍රී ලාංකීය පුවත් විමසුම හරහා ශ්‍රී ලංකාවේ දේශපාලනික තත්ත්වෙත්ති පිළිබඳව විමසා බලන්නට. ඊයේ ලෝක කම්කරු දිනයේ දිලා තිබුණා මැයි පළවෙනිදා. ඉතින් ඒ නිමිති කරගෙන කම්කරු දිනය හරහා විශාල දේශපාලනික වටපිටාවක් නිර්මාණය වෙලා තිබුණා. එක් එක් පක්ෂ විසින් සංවිධානය කරන ලද මැයි රැලි හරහා සුපුරුදු පරිදි මේක සාමාන්‍ය තත්ත්වයක් මැයි දිනයේදී ශ්‍රී ලංකාව තුළ අපිට දකින්නට ලැබෙන. මම ඊට කලින් ටිකක් මතක් කරන්න කැමතියි ඔස්ට්‍රේලියාවෙත් මැයි දිනේ පිළිබඳව. මීට කලින් වැඩසටහන්වලදී මා ඔබට සඳහන් කළා තියෙනවා ඔස්ට්‍රේලියාවේ මැයි දිනය ප්‍රාන්ත වශයෙන් එක් එක් දිනවලදී සමරන ලබන්නේ කියලා. මේ වෙනකොට මාර්තු මාසයේ පළවෙනි සඳදා බටහිර ඔස්ට්‍රේලියාව සමරලා තියෙන්නේ මැයි දිනේ. මාර්තු මාසයේ දෙවැනි සඳදා වික්ටෝරියා සහ තස්මේනියා ප්‍රාන්ත මැයි දිනේ සමරන ලැබුවා. එතකොට අද මැයි දිනේ සමරන්නේ, ඒ කියන්නේ මැයි මාසයේ පළවෙනි සඳදා මැයි දිනේ සමරන ලබන්නේ නෝර්දර්න් ටෙරිටරි සහ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය. යනවාද නෝර්දර්න් ටෙරිටරි සහ ක්වීන්ස්ලන්ත කම්කරු අයිතීන් පිළිබඳව කතාබහ කරන්න පුළුවන් හොඳ දවසක් ප්‍රාන්ත වශයෙන් සහ ටෙරිටරි වශයෙන්. එතකොට ඔක්තෝබර් මාසයේ 3 වෙනිදා ඔස්ට්‍රේලියන් කැපිටල් ටෙරිටරිය නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සහ දකුණු ඔස්ට්‍රේලියාව කම්කරු දිනය සමරන්නට සූදානමින් සිටින්නේ. අපි ශ්‍රී ලංකාව දෙසට හැරමු. ශ්‍රී ලංකාවේ ප්‍රධාන පක්ෂ විදිහට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මෑරලිය ගාල්ල සමනල ක්‍රීඩාංගණයේදී පවත්වුණා. එක්සත් ජාතික පක්ෂයේ මෑරලිය බොරැල්ල කැම්බල් පිටියේදී, ඒකාබද්ධ විපක්ෂයේ මෑරලිය කිරුළපන ලලිත තුලත්මුදලි ක්‍රීඩාංගණයේදී, ජනතා විමුක්ති පෙරමුණ රැලිය සුපුරුදු පරිදි කොළඹ BRC පිටියේදී, මේ සියලුම ස්ථානවලදී පවත්වන ලද මෑරලිවලදී ඒ පක්ෂ නායකයන් විසින් දැඩි ආවේගශීලීව කරුණු හෙළිදරව් කරනු ලැබුවා. අපි කෙටියෙන් අවධානය යොමු කරමු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ ජනතා විමුක්ති පෙරමුණ නායක අනුර කුමාර දිසානායක තම තමන්ගේ රැලිවලදී දක්වපු අදහස් කිහිපයක් පිළිබඳව.
සමාජ ප්‍රජාතන්ත්‍රවාදයේ ශක්තිමත් කරමින් අපි රජය සමග එකට යන විට අනෙක් මිත්‍රශීලී පක්ෂ සමග සන්ධාන රජයක් විදිහට පැහැදිලිවම මේ රටේ පොදු මහජනතාවගේ යහපත සඳහා වැඩ කරන ජනතාවගේ අයිතිවාසිකම් ලබා දීම සඳහා අපි සෑම විටම කටයුතු කරන්න කියන එක ඉතා පැහැදිලිව සඳහන් කරන්නට ඕනේ. මේ ඓතිහාසික මහා මැයි රැලියේදී මේ රටේ සමස්ත දේශපාලන පක්ෂවලට, මේ රටේ සියලු දේශපාලන නායකයින්ට දෑත් ඔසවා ආරාධනා කරනවා මේ රට ගොඩනගන්න සියලු දෙනා එකට එකතු වෙන්නයි කියලා හිතන්.
මේක කැප කළ ජනතාවගේ මැයි රැලිය. මේ අය දන්නවා එක්සත් ජාතික පක්ෂයේ තියෙනකන් පවුල් පාලනය ඇති කරන්න බෑ, දූෂණය කළ පැනලා යන්න බෑ. ඒකට දන්නවා ජනතාවට වක් කියන්න ඕනේ කියලා. UMP කියන්නේ ජාතික සමගිය ඇති කරන එක. 2023 වෙන විට දළ දේශීය නිෂ්පාදනය දෙගුණයක් කරලා මේ රටේ ණය බර අඩු කරන්නයි අපි ක්‍රියා කරන්න කියලා මම කියන්නේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් තමයි මම මේ වේදිකාවට ආවේ කියන එක මතක් කරන්න ඕන. අද මම කනගාටු වෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අලියාගේ තුරුල්ලට තුරුල් වෙච්ච එක ගැනයි. දෙකරන්ද සාමය දිනන්ද රට සංවර්ධනය කරන්න මිලියන 12යි. මේ ආණ්ඩුව අද වෙනකොට 7436 කරපු කෙරගෙඩිය මොකද්ද? ඒවා හින්දා තමයි ලෝක වෙළඳපොලේ මිල අඩු වුණා, ලංකාවේ වෙළඳපොලේ මිල වැඩි වෙලා තියෙනවා.
අපි දැකලා තියෙනවා අපේ ගම්වල ඉස්සර ගොවිතැන් කරනකොට උදැල්ලට පණුවක් කැපෙනවා. පණුවගේ කෑලි දෙකම දඟල. ඔළුව පැත්ත තියෙන කෑල්ල කල්පනා කරනවා දඟල දඟල ඒගොල්ලන්ට වලිගයක් එයි කියලා. ඒක තමයි කිරුළපණ කරන්නේ. වලිග පැත්ත තියෙන කෑල්ල කල්පනා කරනවා දඟල දඟල ඒගොල්ලන්ට ඔළුවක් එයි කියලා. ඒක තමයි ගාල්ලේ. හැබැයි ගොවිතැන් කරපු අපි හොඳටම දන්නවා වේලේ ඉන්න කොකෙක් ඇවිල්ලා දෙකම ගිලි. මුන් මොකද සිතලා තිබෙන්නේ? කිරුළපණ නාටකමත් ගාල්ලේ නාටකමත් මේ රටේ දේශපාලනයට උවමනා නාටකම් දෙකක් නෙවෙයි, අනිවාර්යයෙන්ම වේලේ ඉන්න කොකා විසින් විනාශ කළ යුතු දේශපාලන නාටකමක්.
හොඳයි, එහෙමනම් ලෝක මැයි දිනයට සමගාමීව මතුවුණු දේශපාලනික තත්ත්වයත් අනිකුත් ප්‍රධාන කරුණුත් පිළිබඳව විග්‍රහය දෙනට ශ්‍රී ලංකාවේ සිට මාධ්‍යවේදී සංජීව එදිරිමාන මහතා සූදානමින් සිටින්නේ. අයබෝන් සංජීව.
අයබෝන් දේලොක්ෂී.
කොයි වගේ දේශපාලනික වටපිටාවක්ද මේ මැයි රැලි හරහා නිර්මාණය වෙලා තිබුණේ?
පුරුදු පරිදි අපි දැක්කේ සියලු දේශපාලන පක්ෂ ඉතාම සාර්ථක ලෙස තමන්ගේ මැයි රැලි සහ මැයි පෙළපාල සංවිධානය කර තිබෙන ආකාරය. මෙවර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරමින් ගාල්ලේ පැවති රැලිය, එක්සත් ජාතික පක්ෂය කොළඹ සංවිධානය කළ රැලිය, ඒකාබද්ධ විපක්ෂය කිරුළුපන සංවිධානය කළ රැලිය, ඒ වගේම ජවිපේ BRC පිටියේ සංවිධානය කළ රැලිය පමණක් නෙවෙයි, වතුකරේ දේශපාලන පක්ෂ තුනක් එකට එකතුව නුවරඑළියේ ඉතාම සාර්ථක රැළියක් පවත්වන ආකාරය අපට දකින්න හැකියාව ලැබුණා. අනිත් පැත්තෙන් උතුරු පළාතේ තවත් ලෝක කම්කරු දින සමරුවක් අපට දකින්න හැකියාව ලැබුණා. මෙවර මැයි දිනය සම්බන්ධ උනන්දුවක් දක්වපු සියලු දෙනාට තිබුණු ප්‍රශ්නය තමයි වැඩි සෙනඟ ගාල්ලේයිද නැතිනම් කිරුළුපනේයිද කියන අදහස. එක නිර්ණායකයක් බවට පත් වෙනවා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහභාගීත්වයේ ඒකාබද්ධ විපක්ෂ රැළියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සංධානයේ මන්ත්‍රීවරු 50 දෙනෙක් තමන්ගේ සහභාගීත්වය ලබා දී තිබුණා. ඔබට මතකයි පහුගිය මහචන්දේ සංධානයේ මන්ත්‍රීවරු 95 දෙනෙක් පාර්ලිමේන්තුවට පත් වෙලා ආවා. 95න් 50 දෙනෙක් ඒකාබද්ධ විපක්ෂ වේදිකාව තුළ තමයි මෙවර මේ දිනේදී තමන්ගේ සහභාගීත්වය ලබා දී තිබුණේ. පොදුවේ ගත්තාම ඒකාබද්ධ විපක්ෂය නොවන අනිකුත් සෑම මේ රැලියකම පොදු අදහසක් බවට මහින්ද රාජපක්ෂ විරෝධයක් දකින්න හැකියාව ලැබුණා. පසුගිය පාලන සමයේ පැවති දූෂණ අක්‍රමිකතා නැවත ඒ පාලනය ඇතිවන්නට ඉඩක් නොතබන බවට වන පොරොන්දුව මෙන්න මේ හා සමාන දේශපාලන තර්ක රැපක් අපට මේ වේදිකා තුළ වැනි මතයක් ප්‍රකට කරන ආකාරයක් තමයි දකින්න හැකියාව ලැබුණේ.
ඊට අමතරව සංජීව මෙවර ටිකක් අපිට විශේෂයෙන් කැපිලා පෙනුණා උතුරු පළාතේ පැවැත්වුණු මැයි රැලිය, ඒ වගේම කඳුකර ප්‍රදේශාශ්‍රිතව ද්‍රවිඩ පක්ෂ කිහිපයක් එකතු වෙලා සාර්ථක මැයි රැලි කිහිපයක් පවත්වලා තිබුණා. මේ මැයි රැලි හරහා කොයි වගේ දේශපාලන ප්‍රවණතාවක්ද ගොඩනැගිලා තිබුණේ?
වතුකරේ මැයි රැලියේ ප්‍රධාන මාතෘකාව වුණේ රටේ ජාතික දේශපාලන මාතෘකාව නෙවෙයි දිනුක්ෂේ. එතන තිබුණ මේ කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1000ක් ලෙස වැටුප් වැඩිවීමක් පිළිබඳව පවතින ඉල්ලීම, එහිදී තොන්නබන් දිගම්බරන් සහ කඳුරට ජනතා පෙරමුණේ නායකත්වය ඇතුළු මේ දේශපාලන ධාරාවන් තුන එකට එකතුව මතු කරපු වටේ තමයි අනිවාර්යෙන්ම අපේ ජනතාවගේ ඒ අයිතිය ලබා දීම සඳහා වන අරගලය අනිවාර්යෙන් ක්‍රියාත්මක කරනවා කියන අදහස. ඒ වගේම බොහොම විශාල ජනතා සහභාගීත්වයක් අපට කඳුකරේ මේ මැයි දින සමරුව තුලත් දකින්න හැකියාව ලැබුණා. එක්සත් ජනතා නිදහස් සංධානයේ සමාජික පක්ෂයක් විදිහට තමයි තොන්නබන් මහතාගේ ලංකා කම්කරු කොංග්‍රසයේ කටයුතු කරන්නේ. නමුත් ඔවුන් හැමදාම මැයි දිනේ සමරුවේ වෙනම මෙවරද ඒ පුරුදු වෙන්ව සමරන ලද මැයි දින සමරුවක් අපට දකින්න හැකියාව ලැබුණා. උතුරේ ද්‍රවිඩ ජාතික සංධානය තුළ දේශපාලන පක්ෂ සාමාන්‍යයෙන් ඒ තරම් ලොකු උනන්දුවක් දැක්වේ නැහැ අතීතයේ මැයි දින සමරීම වෙනුවෙන්. මෙවර ඔවුන් මැයි දිනය සමරීම සඳහා යම් උනන්දුවකින් කටයුතු කර තිබෙන ආකාරයක් අපට දකින්න හැකියාව ලැබුණා. ඔවුන්ගේ ප්‍රධාන දේශපාලන සටන් පාඨ සියල්ල මෙවර මැයි දිනේ සටන් පාඨ බවට පත්ව තිබෙන ආකාරයක් තමයි දකින්න හැකියාව ලැබුණේ. උතුරේ ජනතාවගේ නිදහස, අයිතිය නැවත පදිංචි කිරීම, සංවර්ධනය මේ හා සම්බන්ධ මාතෘකා එක තමයි ඔවුන් තමන්ගේ මැයි දිනය සම්බන්ධ මතයද ප්‍රකාශ කරලා තිබුණේ.
උතුර පිළිබඳව කතාබහ කරද්දී සංජීව, පසුගිය කාලවකවානුවේදී විශේෂයෙන් මේ පසුගිය සති දෙක තුන ආශ්‍රිතව අපිට ඇහුණු කතන්දර කිහිපයක් තියෙනවා. එකක් තමයි උතුරේ ෆෙඩරල් පාලන ක්‍රමයක් නැවත ඇති කළ යුතුයි යනුවෙන් උතුරු පළාත විසින් සම්බන්ධ කරගන්නා ලද, උතුරු පළාත් සභාව විසින් සම්මත කරගන්නා ලද යෝජනාව. අපි ඒ පිළිබඳවත් මේ විශේෂාංගය යටතේ කතාබහ කළා මීට කලින්. ඉන් අනතුරු අපිට අහන්නට ලැබුණා උතුරේ හමුදා පාලනය ඉවත් කළ යුතුයි යන්න පෙරටු කරගෙන යම් යම් විරෝධතා ගොඩ නැගෙනවා, යම් යම් අදහස් ප්‍රකාශ කරනවා උතුරු පළාත් මහ ඇමතිවරයා ඇතුළු යම් ද්‍රවිඩ දේශපාලන නායකයින්. ඊට පස්සේ අපි කතා බහ කළා පසුගිය සතියේදී විපක්ෂ නායකාර සම්බන්ධන් මහතා පරිවිපච්ඡාන් හමුදා කදවුරට බලහත්කාරයෙන් ඇතුළු වුණා යයි පවසමින් ඒ ගොඩනැගුණු ඒ සංවාදය. ඉන් අනතුරුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා උතුරු පළාත් මහ ඇමතිවරයා පවා කැඳවන්නට නියමිත වෙලා තිබුණා මේ පිළිබඳව යම් යම් සාකච්ඡා ඇති කර ගැනීම සඳහා. ඒ අතරතුරේදී අර උතුරු පළාතේ කඳවුරට පරිවිපච්ඡාන් කඳවුරට ඇතුළු වීම හා සම්බන්ධව අගමැතිවරයා විසින් විපක්ෂ නායකවරයාව කැඳවලා තිබුණා ඒ පිළිබඳව සාකච්ඡා කරන්න. මේ වගේ උතුරු සහ දකුණ අතර යම් යම් කරුණු කාරණා සම්බන්ධයෙන් මතභේදාත්මක ස්වරූපයක් සහ ඒ සම්බන්ධව ගන්නව ක්‍රියාමාර්ග කිහිපයකුත් අපිට දැනගන්නට ලැබුණා. මා කැමති සමස්තයක් වශයෙන් ගත්තහම මේ සිදුවීම් සමුදාය හා සම්බන්ධව මේ වෙනකොට අපිට ආරංචි වෙන තොරතුරු, ඒ වගේම රජයේ පැත්තෙන් මොන වගේ ක්‍රියාමාර්ගද මේ සම්බන්ධයෙන් අරගන්නේ කියන කාරණාව සම්බන්ධයෙන් මේ වෙනකොට හෙළිවෙමින් තියෙන කරුණු මොනවද කියලා දැනගන්න.
සීවි විග්නේශරන් මහමැතිවරයාගේ යෝජනාව නැතිනම් මේ ෆෙඩරල් පාලනයක් ඉල්ලා සිටි මේ යෝජනාව පිළිබඳව ප්‍රතිපාදිකරණයට පෙත්සමක් ඉදිරිපත් වෙලා තිබුණා. ඒ පෙත්සම විභාග කිරීම සඳහා ප්‍රතිපාදිකරණයේ තීන්දුව කළා. ඒ පිළිබඳව ප්‍රකාශ ලබා දීම සඳහා විග්නේශරන් මහතාට ප්‍රතිපාදිකරණ හමු වේ පෙනී සිටීමටද මේ වන විට ප්‍රතිපාදිකරණය නියෝග කර තිබෙනවා. ඒ තමයි ඒ හා බැඳිච්ච ආසන්නතම ප්‍රවෘත්ති විදිහට අපට දකින්න ලැබුණේ. ඊට අමතරව උතුරු පළාත් සභා යෝජනාව සම්බන්ධයෙන් රටේ ඉතාම ආන්දෝලනාත්මක දේශපාලන සංවාදයක් තිබෙනවා. උතුරු පළාත විතරක් නෙමෙයි, උන් මේ මුස්ලිම් පාලන ඒකකයක් සම්බන්ධව පවා අදහස් ඉදිරිපත් කළා. උතුරේ විතරක් නෙමෙයි, වතුකරේටද වෙනම පාලනයක් ඉල්ලා සිටින මේ සමෝහාන්දු පාලනයක් පිළිබඳව තමයි මේ උතුරු පළාත් සභා යෝජනාවේ උන් සිය මතේ ඉදිරිපත් කළා තිබෙන්නේ. ඒ පිළිබඳව රට තුල බොහොම ආන්දෝලනාත්මක අදහසක් තමයි දකින්න හැකියාව ලැබෙන්නේ. විපක්ෂ නායකාර සම්බන්ධයෙන් කිරණෝච්චියේ හමුදා කඳවුරකට බලහත්කාරයෙන් ඇතුළත් වීම සම්බන්ධ කාරණාව මුලදී එක අදහසක් තමයි හමුදාව විසින් පොලිසියට මේ පිළිබඳව පැමිණිල්ලක් ඉදිරිපත් කරලා තියෙනවා කියලා ප්‍රකාශයක් ඉදිරිපත් වෙලා තිබුණා. නමුත් හමුදාවේ මාධ්‍ය අධ්‍යක්ෂවරයා බ්‍රිගේඩිය ජයනාත් ජවීර පසුගියදා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්ව සිටියා. එහිදී මේ පිළිබඳව ශ්‍රී ලංකා යුද හමුදා විදිහට උන්තල පැහැදිලි කිරීම තමයි උතුරු පළාත් ආඥාපතිවරයා උතුරු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට දුරකථනයෙන් කතා කළා. මේ සිද්ධිය පිළිබඳව දැනුවත් වීමක් කළා. ඒ කියන්නේ මෙහෙම නැවත එනවා නම් දැනුවත් කිරීමකින් පමණක් ඔවුන් හමුදා සඳුර අභ්‍යන්තරයේ වෙත පැමිණිය යුතුයි කියන අදහස ඒ හැරෙන්නට පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් නොකළ බව තමයි ශ්‍රී ලංකා යුද හමුදාව සඳහන් කළේ. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පෙරේදා කොළඹ පැවති උත්සවයකදී මේ පිළිබඳව කතා කළා. එහිදී ඔහු සඳහන් කළේ බොහොම සැහැල්ලුවෙන් ඔහු මේ මාතෘකාව පිළිබඳව මේ මත ඉදිරිපත් කළේ. මේක හැමෝම ලොකුවට කලබල වෙලා තියෙනවා. දි අයිලන්ඩ් පුවත්පතේ තියෙන ප්‍රධාන සිරස්තලයත් අග්‍රාමාත්‍යවරයා උදාහරණයක් ලෙස සබා ගනිමින් ඔහු සඳහන් කළේ මේ පත්තර දැක්කහම නැවත කොටියවිල්ලද මේ රට බේරගන්න ආයුධ තුගමනු රජුර ඕනද කියලා මට හිතෙනවා. ඒ තරම් ලොකු සිද්ධියක් විදිහට මෙය ඇතැම් මාධ්‍ය භාවිත කළ බවට ඌ චෝදනාත්මක ස්වරූපයකින් කතා කරන ආකාරය අප දුටුවේ. ඒ වගේම ඔහු කිව්වා, මම සම්බන්ධයෙන් ඇහුවා, ඇයි සම්බන්ධයෙන් වාට හමුදාවට යන්න ඕනද? වා හමුදාවට එනවා නම් මට වාට ලොකු ඉහළ තනතුරක් දෙන්න පුළුවන්, හමුදාවට දැනෙන්න ඔබට උමනාවක් තියෙනවද කියලා තමයි මම කතාව පටන් ගත්තේ. එහිදී සම්බන්ධන් මහතා කළ ප්‍රකාශය දග්‍රාමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළා. මම එතනට ගියේ දෙමළ ජනතාවට අයත් මේ සාමාන්‍ය ජනතාවගේ ඉඩම් පිළිබඳව ප්‍රශ්නයක් කතා කරන්න. මම යද්දී හමුදාවෙන් කිසි බාධාවක් තිබුණේ නැහැ. මට ඒ තියෙන ගේතු විවෘත කළා, අභ්‍යන්තරයට යන්න අවස්ථාව දුන්නා. මම එහෙම නොගියනම් සාමාන්‍ය මිනිස්සු එතනට ගිහිල්ලා ඊට වඩා ලොකු ප්‍රශ්නයක් වෙන්න තිබුණයි කියන අදහස අර සම්බන්ධන් තමන් වෙත ප්‍රකාශ කළ බව තමයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මෙහිදී සඳහන් කළේ. ඔහු දිගින් දිගටම දරන මතය සහ ආණ්ඩුව පොදුවේ දරන මතය කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න විසින් කළ ප්‍රකාශය තමයි මේවා කලබල විය යුතු ලොකු සිද්ධි නෙවෙයි, මේවා ඉතාම සාමාන්‍ය සිද්ධීන් විදිහට තමයි ආණ්ඩුව විසින් විග්‍රහ කරමින් ඉන්නේ. මේවා ගොඩනැගෙමින් පවතින ජාතික සංහිඳියාවට බාධාවක් විදිහට සැලකිය යුතු නැහැ. අපි බොහෝම ඉවසීමෙන් මේවා අනවශ්‍ය විදිහට ප්‍රචාරය කරලා මේ තුල ජාතිවාදී හැඟීම් ගොඩනැගෙන ආකාරයෙන් කටයුතු නොකළ යුතුයි කියන මතය තමයි ආණ්ඩුව දිගින් දිගටම නියෝජනය කළේ.
එතකොට මේ උතුරු දකුණු කතන්දරයේ තව ටිකක් ප්‍රබලත්වයට පත් වුණා පසුගිය සතියේදී ස්වීඩන් රාජ්‍යයේ විදේශ අමිතිනියගේ ශ්‍රී ලංකා සංචාරයත් එක්ක. එතුමිය උතුරට ගිහිල්ලා උතුරු පළාත් සභාවේ ඒ මහා අමැතිවරයා ඇතුළු ඒ නිලධාරීන් හමු වෙලා තිබුණා. ඊට පස්සේ දකුණට ඇවිල්ලා අගමැතිවරයා ජනාධිපතිවරයා ඇතුළු පිරිස හමු වෙලා තිබුණා. මෙහිදී මොන වගේ සාකච්ඡාවලද එතුමිය නිරත වෙලා තියෙන්නේ, ගත් තීන්දුව తీරණ මොනවද කියලාත් අපි දැනගන්න කැමති සංජීව.
එහිදී මේ ඉතාම ප්‍රබල පිළිතුරක් මාග්‍රට් එලිසබෙත් ස්වීඩන් විදේශ අමැතිවරයා විසින් සීවි විග්නේශරන් මහමැතිවරයාට ලබා දී තිබුණා. මේ අපිට උතුරට උදව් කරන්න කියලා සීවි විග්නේශරන් මහමැතිවරයා ස්වීඩන් විදේශ අමැතිවරියගෙන් ඉල්ලීමක් කරලා තිබුණා. ඒ ඉල්ලීම හැමයේ ස්වීඩන් විදේශ අමාත්‍යවරිය සඳහන් කළා තියෙන උතුරට වෙනම උදව්වක් කියලා දෙයක් කරන්න අපි ලෑස්ති නැහැ. එහෙම අවශ්‍යතාවයකුත් නැහැ. අපි ලංකාවට උදව් කරනවා කියන පොදු තැන ඉන්නේ. ඒ හැරෙන්න උතුරට විශේෂත්වයක් කියන කාරණාව අනවශ්‍ය යෝජනාවක් විදිහට තමයි ඇය විසින් අදහස් ඉදිරිපත් කළ තිබුණේ. ඒක තමයි ප්‍රමුඛතම කාරණා විදිහට අපට දකින්න හැකියාව ලැබුණේ. උතුරු නැගෙනහිර පවතින තත්ත්වයන් සම්බන්ධව ශ්‍රී ලංකා රජයට ප්‍රශංසාත්මකව සිය මත ඉදිරිපත් කළා. ස්වීඩන් විදේශ අමාත්‍යවරිය ඇය විසින් මේ නැවත පදිංචි කිරීම ආරක්ෂාව සංවර්ධනය හා සම්බන්ධ කරුණ රසක් හිදී නිරීක්ෂණය කරලා තිබුණා.
ඉන් අනතුරුව මා කැමති සංජීව දැනගන්න මේ පසුගිය සතියේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ යම් යම් ප්‍රතිසංශෝධන කිහිපයක් සිදු වුණා. මේ ප්‍රතිසංශෝධන හරහා යම් යම් දේශපාලන මතිමතාන්තරත් එළියට ආවා. විශේෂයෙන්ම ආසන සංවිධායකවරුන් කිහිප දෙනෙකු ඉවත් කිරීම, අලුත් අය පත් කිරීම, මේ අලුත් අය පත් කිරීමේ අරමුණු සම්බන්ධව විශාල කතිකාවතක් ගොඩනැගිලා තිබුණා. මා කැමති ඒ සම්බන්ධව ශ්‍රී ලංකාව තුළ කතා බහ වෙන කරුණු පිළිබඳවත් දැනගන්න.
මේක පැහැදිලිවම මේ දිනේ සම්බන්ධ තත්ත්වයේ කලමනාකරණය කිරීමේ අවස්ථාවක් විදිහට තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකත්වය විසින් මේ තීන්දුව අරගෙන තිබුණේ. මේ දිනේදී පවතින තත්ත්වය පිළිබඳව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මූලික අවධානය යොමු වෙලා තිබුණා. සමහර දිස්ත්‍රික්ක සම්බන්ධයෙන් මේ දැඩි තීන්දුව ගත්තේ දැන් ගාල්ලට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ දිනේ රැගෙන යන්නේ ඇයි කියන කාරණාවට අපි උත්තරයක් හොයාගෙන ගියත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලු ආසන සංවිධායකවරුන් අතර වැඩි පිරිසක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රීපාල සිරිසේන පාර්ශ්වය සමග ඉන්නේ ගාල්ල දිස්ත්‍රික්කයේ. උදාහරණයකට කියනවා නම් අක්මීමන රමේෂ් පතිරණ සහ බෙන්තරල් පිටියේ ඊතා කුමාරසිංහ විතරයි මහින්ද පාර්ශ්වය නැතිනම් ඒකාබද්ධ විපක්ෂ පාර්ශ්වය නියෝජනය කරමින් සිටියේ. එක තැනකදී අදහසක් තිබිලා තියෙනවා ඒ දෙන්නවත් යම් ආකාරයකින් තමන්ගේ පාර්ශ්වයට එකතු කරගන්න පුළුවන් කියලා ජනාධිපතිවරයාට නැතිනම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වයට ගාල්ලේ දේශපාලන චරිත කිහිපයක් පොරොන්දුවක් ලබා දී තිබුණ බවත් නමුත් ඒ උත්සාහය සාර්ථකුනේ නැහැ. එතනදී අක්මීමන සංවිධායක ගමේ නම් වෙනසක් කළේ නැහැ. නමුත් බෙන්තරල් පිටිය සංවිධායක දුරේ වෙනස් කළා. ඊට අමතරව කුරුණෑගල දිස්ත්‍රික්කයේ ප්‍රධානතම චරිතයක් වන සාලින්ද දිසානායකගේ කිරියලාසනයේ සංවිධායක දුරේ නොහො ඉවත් කළා. සාලින්ද දිසානායක ලංකාවේ හිටියෙත් නැහැ සංවිධායක දුරේ අහිමි වන විට. එතන තවත් ප්‍රධාන මාතෘකාවක් නිර්මාණය වුණා දෙලුක්ෂේ තමයි දැන් මේ හිරියාල ආසන සංවිධායක දුරය ලබා දෙන්නේ පසුගිය ජනාධිපතිවරණ සමයේදී අලුත් පරපුරේ කලාකරුවන් පිරිසකට පහර දීමක් සිදු වුණා. කුරුණෑගල දිස්ත්‍රික්කයේ එක්තරා දේශපාලන රැස්වීමකට සහභාගී අවස්ථාවේදී අනේ පහර දීමට සම්බන්ධ පුද්ගලයාට මේ ආසන සංවිධායක දුරේ ලබා දීම පිළිබඳව ඒ අලුත් පරපුර ඇතුළු කලාකරුවන් පිරිසක් විසින් විරෝධය ප්‍රකාශ කළා තිබුණා. මේ සංවිධායකකම් අතරේ ආසන සංවිධායකකම් තුනක් සහ දිස්ත්‍රික් සංවිධායකකම් කිහිපයක්ද සමග තමයි මේ අලුත් සංවිධායකවරු 13 දෙනෙක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධායකින් විදිහට නම් කළා තිබුණේ. ජනාධිපතිවරයා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්වරයා පහුගිය දවස්වල දිගින් දිගට ප්‍රකාශ කළ තිබුණ අදහස තමයි මේ පළවෙනි දැන් පස්සේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සම්බන්ධයෙන් දැඩි තීන්දුව රසකට යන්න තම පක්ෂයේ සාමාජික කාර්ය සභාව සූදානම් කියලා. සභාපතිවරයයි මහලේකම්වරයයි දෙන්නම කියන්නේ අපි තනි තීන්දුවලට නෙවෙයි යන්නේ මධ්‍යම කාරක සභාව විසින් ගන්නා ලද තීන්දුව තමයි පක්ෂයේ තීන්දුව බවට ඉදිරිපත් කරන්නේ කියලා. සමහර විටක හෙට අනිද්දා වෙන විට ඒකාබද්ධ විපක්ෂයේ සමග සම්බන්ධ කිරුළපන රැළියට සංවිධාන කටයුතු වලට උදව් කරපු සමහරුන්ට ආසන සංවිධායක දුරේ අහිමි වීම නැවත දඬුවමට මුහුණ දෙන්න සිද්ධ වෙmathbb{t} තියෙනවා. ඒ වගේම ඒ අවස්ථාව නොසසා කටයුතු කරන්නත් සමහර විටක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තීන්දුව කරන්නේ යම් ඉඩක් තියෙනවා. අපි වෙනි නිගමනයකට එන්නේ හයිට් පිටි රැස්වීමට පෙර ලොකු විරෝධයක් පළ කළාට හයිට් පිටි රැස්වීමෙන් පස්සේ ඒකත් අපේ රැස්වීමක් තමයි කියන තැන තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටියේ. අපි දැක්කා පහුගිය දවස්වල ඩිලාන්කරා ඇමතිවරයා එහෙම කියනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ශක්තිය මේ පාර මේ දිනේද බලන්න වෙන්නේ ගාල්ල දන කිරුළුපන සමානයි එන උත්තරේ තමයි කියලා. ඒ අනුව කිරුළුපන තිබ්බෙත් අපේ රැළියක්ම තමයි කියන තැන නතර වෙන්න සමහර විට යම් ඉඩක් තියෙනවා.
ඒකම සංජීව අරමේ ඒකාබද්ධ විපක්ෂය කියන නම මාධ්‍ය ආයතන වලට භාවිත කිරීම එක්තරා අන්දමකින් වාරණයට ලක් කිරීමක් කියලා අපිට මේක හඳුන්වන්නට පුළුවන්. යම් කිසි වූ ලිපියක් යොමු කරලා තිබුණා ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා විසින් මේ නම පාවිච්චි කළොත් ඉදිරියේදී නීතියේ යම් යම් බාධක වලට මාධ්‍ය ආයතන වලට මුහුණ දෙන්නට සිදුවේවි කියලා. ඊට පස්සේ අපිට අහන්නට ලැබුණා දින කිහිපයකට පස්සේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් තියලා ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා කිව්වා මේක මේ රජයේ තීරණයක් නෙමෙයි මේක මගේ තීරණයක් කියලා. දැන් මේ වෙනකොට අපිට වාර්තා වෙනවා ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාව කැඳවල තියනවා කියලා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මොකක්ද මේ සිදුවුනේ කියන කාරණාව පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා. මොකක්ද ඇත්තට මේ සිද්ධ වුණේ සංජීව? මොකක්ද මේකේ පරමාර්ථය විදිහට ලංකාව තුළ විග්‍රහ වෙන්නේ ඇත්තටම?
ඇත්තටම මේ පිළිබඳව මීට වඩා ගැඹුරු සංවාදයක් ඇතිවිය යුතුව තිබුණා. ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා විසින් ඉදිරිපත් කළ මේ ලිපිය ආණ්ඩුව දැඩි ලෙස අපකීර්තියට පත් කළ අවස්ථාවක් බවට පත් වෙනවා. හේතුව ජනමාධ්‍ය නිදහස තහවුරු කළ යුතුයි කියන මාතෘකාව නැතිනම් බාධාවකින් අනකිරීමකින් තොරව මාධ්‍ය හැසිරීම සහතික කළ යුතුයි කියන අදහස පසුගිය ජනාධිපතිවරණ සමයේ සිටම මේ අලුත් යහපාලන ආණ්ඩුව නිර්මාණය වෙච්ච මොහොත දක්වාම අපි දුටුවා. මේ ලිපිය ඉදිරිපත් කරන්න දවස් දෙක තුනකට පෙරත් ජනාධිපතිවරයා මාධ්‍ය ප්‍රධානින් හම්බෙච්ච වෙලාවේ කියලා තිබුණේ අපි මාධ්‍ය නිදහස තහවුරු කළා. මහින්ද රාජපක්ෂ පාලන සමයේ ඉතාම බරපතල දරුණු ආකාරයෙන් තමයි මාධ්‍ය සමග ගනුදෙනුව තිබුණේ කියලා. මේ සියල්ල අතර තමයි ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් නීතිඥ නිමල් බෝපගේ විසින් මේ ලිපි ඉදිරිපත් කරන්නේ. ඔහුගේ ලිපි එක තැනක කියනවා ඒකාබද්ධ විපක්ෂයන යෙදුම භාවිත කිරීම නීතියට පටහැනි, සදාචාරයට පටහැනි සහ මාධ්‍ය ආචාර වෘත්ති ධර්මවලට පටහැනි කියලා. ඔහු ඒ පටහැනි බව තහවුරු කරන තර්කය තමයි පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය නිශ්චිත ලෙස හඳුනාගෙන තිබියදී ඒකාබද්ධ විපක්ෂය ලෙස යම් ආණ්ඩු පක්ෂයටම උදව් කරන පක්ෂයක මන්ත්‍රීවරු කිහිප දෙනෙක් හදාගත්ත නමක් ඇයි මාධ්‍ය තුළ මේ විදිහට භාවිත කරන්නේ? ඔහු එක තැනක චෝදනාවක් කරනවා ඒකාබද්ධ විපක්ෂය ප්‍රවර්ධනය කිරීම සඳහා අත්ලෝමතික විදිහට මාධ්‍යවේදීන් මේ නම භාවිත කරනවා කියලා. ඒ තර්කය තුළ තමයි ඔහු තමන්ගේ අදහස ඉදිරිපත් කළ තිබුණේ. එදා හැන්දෑවේම ජනමාධ්‍ය මතවරයා විසින් ප්‍රකාශ කරනවා මේක ආණ්ඩුවේ මතය නෙවෙයි, මේක මගේ මතයකුත් නෙවෙයි, මේක නිමල් බෝපගේ ලේකම්වරයාගේ පෞද්ගලික මතය කියලා. ඔහු බහුදා ප්‍රවෘත්ති සාකච්ඡාවක් කරනවා තිබුණා මේ පිළිබඳව කරුණු පැහැදිලි කරන්න. ඔබ සඳහන් කළ විදිහට මග්‍රාමාත්‍යවරයාද ඒ පිළිබඳ නිදහසට කරුණු විමසීම සඳහා නිමල් බෝපගේ ලේකම්වරයාව කැඳවා තිබෙන බවක් දැනට ආරංචි වෙනවා. කෙසේ වෙතත් මේක පෞද්ගලික මතය කියන තර්කය නම් පිළිගන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. හේතුව යම් අමාත්‍යාංශයක ලේකම්වරේ පෞද්ගලික මතයක් ඉදිරිපත් කරනවා නම් ඔහු කියන විදිහට මම මේක නීතිඥයෙක් විදිහට කළ ඉල්ලීමක් කියන තැන නම් ඔහු මේ ලිපි ඉදිරිපත් කළේ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නිල ලිපි ශීර්ෂය සඳහා භාවිත කළ සැනින් ඒක අනිවාර්යෙන්ම ආණ්ඩුවේ ලිඛිත ප්‍රකාශයක් බවට පත් වෙනවා. එතකොට ඒක පෞද්ගලික අදහසක් කියන තන රැඳී සිටින විදිහක් නෑ. ඒ විතරක් නෙමෙයි ඒකාබද්ධ විපක්ෂය කියන වචනේ ලංකාවේ භාවිත කළේ මේ ජනවාරියටෙන් පස්සේ හැදිච්ච කණ්ඩායම නෙවෙයි. අපිට මතකයි මහින්ද රාජපක්ෂ පාලන සමයේ එක්සත් ජාතික පක්ෂයේ දැවැන්ත විපක්ෂ බලවේගයක් නිර්මාණය කළා. තමන්ගේ පක්ෂයේ ප්‍රශ්න ටික විසඳා ගන්න අතරතුර එතෙන්දී වික්‍රමබාහු කරාරත්න, අසාත් සාලිලා, ඒ වගේම ඒක යුගීකෝය නව සිහල උරුමේ කියන කණ්ඩායම ඇතුළු කණ්ඩායම් ගණනාවක් ඒකාබද්ධ විපක්ෂය කියන සටන් පාඩේ තුල තමයි ප්‍රවෘත්ති සාකච්ඡා පැවැත්වුවේ. සහායතන දේශපාලන රැස්වීම සංවිධාන කළ තිබුණේ ඔය පොදු අපේක්ෂකය කියන අදහසට එන්න ඉස්සෙල්ලා අර හැම පාටක්ම එකතු කළා ඒකාබද්ධ විපක්ෂය කියන යෙදුම භාවිත කරමින් පොදු විපක්ෂයක් පිළිබඳ අදහස ඒ කාලේ තමයි මතුවෙලා තිබුණේ. ඒක නිසා මේ ඒකාබද්ධ විපක්ෂය කියන වචනේ මීට පෙර මාධ්‍ය තුල භාවිත වෙලා තිබුණා. ඊට වඩා මේක මාධ්‍ය නිදහස අභියෝගයකට ලක්වීමක් කියන තැන ඒ ගැඹුරු සංවාදේ නම් ඇති වෙලා තිබුණේ නැහැ. අපි බලමු අග්‍රාමාත්‍යවරයා විසින් මේ කරන කැඳවීමෙන් පස්සේ ලොකු දෙයක් වෙයිද, ලේකම් දුරේ නිවත් යන්න කියලා ඔහුට අණ කරයිද, නැත්නම් ඊට වඩා ලොකු අවවාද කිරීමක් ඔහුට සිද්ධ වෙයිද? මේ පිළිබඳව අපිට දැනගන්න ලැබෙන්නේ අගමැතිවරයා සහ ලේකම්වරයා අතර හමුවීමෙන් පසුව.
ඔව්, අද පැවැත්වීමට නියමිත මේ හමුවෙන් පස්සේ අපි බලමු එහෙනම් මේ සම්බන්ධව අපිට ලබන සතියේ වෙද්දී කොයි ආකාරයෙන් තොරතුරු වාර්තා වේවිද කියලා. සංජීව, මේ සතිය තුළදී යම් යම් විශේෂිත සිදුවීම් ශ්‍රී ලංකාව තුළ සිදුවෙන්න නියමිතයිද? ඔබ සතු යම් කිසි වූ කරුණු තියෙනවද ඒ සම්බන්ධව?
බොහෝ දෙනෙක් බලාපොරොත්තුවෙන් ඉන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පැත්තෙන් දැඩි තීන්දුව කිහිපයක් ගනී කියලා. හැබැයි ඒ තරම්ම දැඩි තීන්දුවලට නොයාවිද කියලා හිතනවා. එහෙම නිගමනයකට එන්න තියෙන ආසන්නතම තැන තමයි හයිට් පිටියේ රැස්වීම. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වයේ නැත්නම් මෛත්‍රීපාල සිරිසේන සභාපතිවරයාගේ නායකත්වයේ යටතේ ඉන්න කණ්ඩායමට තවමත් වමනා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බිම් මට්ටම දිනා ගන්න. ඉතින් ඒ බිම් මට්ටම දිනා ගැනීම සඳහා වන ගමනට ප්‍රබල බාධාවක් වෙන්න ඉඩ තියෙනවා දැඩි තීන්දුවලට ගියොත්. දැන් අපි දුටුවා ජනවාරියට පස්සේ මෛත්‍රීපාල සිරිසේන සභාපතිවරයා මහින්ද රාජපක්ෂ චරිතය සම්බන්ධව දැඩි විවේචනයක් හිටියට මේ තමන්ට එරෙහි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අරගලයේදී හැ ඔහු ටිකක් සාමකාමීව දකිමින් සහ වැඩ කරමින් හිටියේ. ඒ නිසා මට නැවත අපිට නැවතත් හිතන කාරණාව තමයි ඔහු ඒ තරම්ම ලොකුවට කලබල වෙන එකක් නැහැ. මොකද පළාත් පාලන ඡන්දෙටත් යන්න තියෙන වෙලාවේ ලබන අවුරුදු මුල වෙන විට ඡන්දෙටත් යනවා නම් සහෝදරරත් බිම්මට බවුල් කරගන්න ඔහු කටයුතු කරන එකක් නැහැ කියලා තමයි අපි දෙක පැත්තකින් හිතන්න වෙන්නේ. කෙසේ වෙතත් සමහරු කියනවා ලොකු තීන්දුව වලට යයි කියලා. ඒ අතර සමහරු දරන මතය තමයි ඒ තරම් ලොකු කලබලයක් සිද්ධ වෙන එකක් නැහැ කියලා.
හොඳයි සංජීව, එහෙමනම් අපි ඔබට ස්තුතිය පළ කර සිටිනවා ශ්‍රී ලංකාවේ ගෙවී ගිය සතිය තුළදී සිදු වුණු උණුසුම් තත්විත්‍ය අපිට සමීප කිරීම පිළිබඳව. අපි එහෙමනම් තවත් අලුත් උණුසුම් තත්විත්‍ය සමගින් ලබන සතියේ සඳදා හමුවෙමු. එතෙක් ඔබට ආයුබෝවන්.
ආයුබෝවන් ලක්ෂී, අපි ලබන සතියේ නැවත සම්බන්ධ කරමු.
SBS සිංහල වැඩසටහන සඳුදා අඟහරුවාදා බ්‍රහස්පතින්දා සහ සිකුරාදා පෙරවරු 11ට ඔබට සමීප වෙයි. සිංහල වැඩසටහනට සවන් දීමට ආකාර කිහිපයකින් පුළුවන්. ගුවන්විදුලිය ඩිජිටල් රූපවාහිනියේ 38 වෙනි නාලිකාව, අන්තර්ජාලය හෝ SBS රේඩියෝ ඇප් මගින් සිංහල වැඩසටහනට සවන් දෙන්න පුළුවන්. SBS සිංහල වැඩසටහන, සමස්ත ඕස්ට්‍රේලියාවටම ඇසෙන එකම සිංහල ගුවන්විදුලිය.